SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග.
හොඳයි, එහෙනම් තවත් අලුත් සතියක්. පහුගිය සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලනයෙන් වාර්තා වුණ වැදගත් පුවත් ගැන කතා බහ කරන මේ සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලන පුවත් විග්‍රහයෙන් තමයි අපි මේ හමු වෙන්නේ. මේ සඳහා අපිත් එක්ක අදත් සුපුරුදු ලෙසින් ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වෙලා ඉන්නවා මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. ආයුබෝවන් මනෝජ්, සුබ උදෑසනක්.
ආයුබෝවන් නිපුණ, සුබ උදෑසනක්.
හොඳයි මනෝජ්, ලංකාවේ දේශපාලන උණුසුම ගැන කතා කළොත් අද මුලින්ම මේ අවුරුදු දෙකකට විතර පස්සේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ දේශපාලන වේදිකාවට ගොඩ වෙලා තියෙනවා ගිය සතියේදී. කොහොම නමුත් මේ කාලයකට පස්සේ ජනාධිපතිවරයා පැමිණුණා කියන මේ දේශපාලන රැස්වීමේදී නවීන් දිසානායකගේ නම කතික ලයිස්තුවෙන් කපලා තිබුණා කියලා යම් ගැටලුකාරී තත්ත්වයක් මතු වුණා. ඇයි මනෝජ් මෙහෙම වෙලා තියෙන, අපි මුලින්ම ඒ ගැන කතා කරමු.
ඔවුනේ වසර දෙකකට පස්සේ තමයි ජනාධිපතිතුමා දේශපාලන වේදිකාවකට ගොඩ වුණේ. කුලියාපිටියේදී රැස්වීම තිබුණේ. එක්සත් ජාතික පක්ෂයේ උපනායක අකිල විරාජ් කාර්යවසම් හිටපු ඇමතිවරයා තමයි සැබෑව කියන නමින් ජන රැලිය නම් කරලා තිබුණේ. කොමුණත් මාසයක් වගේ කාලයක් ඇතුළත අකිල විරාජ් කාර්යවසම් හිටපු ඇමතිවරයා, පක්ෂ උපනායකවරයා මේ රැස්වීම සංවිධානය කරලා, ඔහු මේ කලාප සංවිධායකවරුන්ට වගකීම පවරලා, සෙනග එක්කාසු කරලා මේ රැස්වීම කුලියාපිටියේදී පැවැත්තුවා. කොමුණත් මේ රැස්වීම අවසානයේදී ඔවුන් තේපැන් සංග්‍රහයකටත් එකතු වෙලා තේපානය කරයින් පස්සේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යම් විදිහක අකිල විරාජ් කාර්යවසම් හිටපු ඇමතිවරයාට ස්තුතියකුත් කරලා තියෙනවා. සමගි ජන බලවේගයේ පාක්ෂිකයන් එකතු කරන්න අරගෙන කටයුතු කරන්න, ඒත් එක්කම රැස්වීම හොඳට තිබුණු බවටත් ජනාධිපතිවරයා යම් ආකාරයකින් සඳහන් කළා. එය හොඳින් නිටු කෙරුණු බවට යම් සනාථ කිරීමක් කරලා තියෙනවා. ඉතින් කොමුණත් මේ වගේ කාලෙක අමාරු වැඩක් කරේ ජනතාවට දේශපාලන එපා වෙලා තියෙන වෙලාවක ඉවර වෙනකන් ජනතාව අවුවේ පිච්චි පිච්චි මේ රැස්වීමට සහභාගි වෙලා හිටියා. ඒ අනුව එවැනි ආකාරයෙන් අකිල විරාජ් කාර්යවසම් පක්ෂයේ උපනායකයාට මේ ආකාරයෙන් ජනාධිපතිවරයා ස්තුතිය පළ කරලා තියෙනවා. ඒ අතරේ තමයි මේ රැස්වීම ඉවර වෙනකොටම සබර්ගම පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මැතිතුමා ට්විටර් පණිවිඩයක් නිකුත් කරලා තිබුණේ. ඒ තමයි මේ කුලියාපිටියේ රැස්වීමෙන් එහි කතික ලැයිස්තුවෙන් තමන්ගේ නම කපපු නිසා තමන් රැස්වීමට ආවේ නැහැ කියලා ට්විටර් පණිවිඩයක් නිකුත් කරලා තිබුණා. ඊට පස්සේ ජනාධිපතිවරයා දුරකථන ඇමතුමක් අරගෙන නවීන් දිසානායක ආණ්ඩුකාරවරයාගෙන් අහලා තියෙනවා මොකද්ද මේ ට්විටර් එක කියලා. එතකොට තමයි කියලා තියෙන්නේ කතික ලැයිස්තුවෙන් මේ රැස්වීම වගේ නම කපලනේ කියලා. එතකොට ජනාධිපතිතුමා සඳහන් කරලා තියෙනවා ආණ්ඩුකාර තනතුරු දෙනකොට දේශපාලනය කරන්න බෑ කියලා තමන් සඳහන් කළා. ස්වාධීනව වැඩ කරන්න කියලා කිව්වා. දේශපාලනය කරනවාද ආණ්ඩුකාර දුරය කරනවාද කියලා තීරණය කරන්න කියලා ජනාධිපතිවරයා සඳහන් කරලා තියෙනවා. කොමුණත් නවීන් දිසානායක ආණ්ඩුකාරවරයා සඳහන් කරලා තියෙනවා කොමුණත් තමන්ගේ නම අකිල විරාජ් කාර්යවසම් පක්ෂ උපනායකවරයා හදපු ලේඛනයේ තිබුණා කියලා. ඉතින් ජනාධිපතිතුමා කිව්වා කියලා වාර්තා වෙනවා. අකිල ලේඛනය හදලා තිබුණට පක්ෂ නායකයා විදියට නම කැපුවේ මම කියලා ජනාධිපතිවරයා සඳහන් කරලා තියෙනවා. ඒකට හේතුව තමයි ආණ්ඩුකාරවරයෙක් විදියට කටයුතු කරද්දී ස්වාධීනව කටයුතු කරන්න, දේශපාලනය කරන්න බෑ, දේශපාලනය කරනවාද ආණ්ඩුකාර දුරේ කරනවාද කියලා තීරණය කරන්න කියලා ජනාධිපතිවරයා නවීන් දිසානායක ආණ්ඩුකාරවරයාට, සබර්ගම පළාත් ආණ්ඩුකාරවරයාට ඒ අනුව සනහන් කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. කොමුණත් දේශපාලන වේදිකාවට සක්‍රියව කටයුතු කරන් ජනාධිපතිවරයා පහුගිය අවුරුදු දෙක විතර කාලයේ සහභාගි වෙලා තිබුණේ නැහැ. නමුත් මේ සැබෑව තේමාව යටතේ කුලියාපිටිය අකිල විරාජ් කාර්යවසම් පක්ෂ උපනායකවරයා සංවිධානය කරපු රැස්වීමට ජනාධිපතිවරයා කාලයකට පස්සේ සහභාගි වෙලා තමන්ගේ පාක්ෂිකයන් අමතන්න කටයුතු කරා ගියුණු සතියේ.
හොඳයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අලුත් සාමාජිකයින් බඳවා ගන්නවා කියන කාරණාව සඳහන් වුණා. කොහොම නමුත් චන්ද්‍රිකා කුමාරතුංගත් මේ සන්ධානයට ආයෙත් සම්බන්ධ කරගන්න සූදානමක් ගැන අපිට වාර්තා වුණා මේ පහුගිය සතියේදී. මේ ගැන මොනවද මනෝජ් දැනගන්න තියෙන්නේ?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ ගොඩනගන්න යන සන්ධානය ගැන බොහෝ දිනක් කතා කරනවා. කාලයක් තිස්සේ කියුණානේ මේ සන්ධානයේ නායකකම, මේ සන්ධාන නායකත්වය චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිවරයාට දෙනවා කියලා. කොමනත් නිපුණ පස්සේ අපිට අහන්න ලැබුණා ඒ ස්ථාවරය හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක මැතිනිය වෙනස් කරගෙන තියෙනවා. ඒ හින්දා මේ සන්ධාන නායකත්වය ඇය ලබා ගන්න සූදානමක් නැහැ කියලා. කොමනත් පහුගිය සතියේ මේ අලුත් සන්ධානයේ ගොඩනැගීම පිළිබඳව මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරයා ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පක්ෂ මූලස්ථානයේදී සාකච්ඡාවක් පවත්වලා තියෙනවා. කොමුණත් මේ සන්ධානයේ නායකත්වය බාරගන්න හිටපු ජනාධිපතිනියට ආරාධනා කරන්න, එතුමිය ඉන්න අලුත් ස්ථාවරය වෙනස් කරන්න කටයුතු කිරීම පිළිබඳව හිටපු ජනාධිපතිනියත් එක්ක සාකච්ඡා කරන්න මේ සාකච්ඡාවේදී තීරණය කරලා තියෙනවා. ඒත් එක්කම පක්ෂයේ දුර්වල ආසන සංවිධායකවරුන්ව කැඳවලා ඔවුන්ගේ නිදහසට කරුණු විමසන්න, සංවිධායකවරුන්ගේ ප්‍රගතිය පිළිබඳ සමාලෝචනයක් කරන්න පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති රෝහණ ලක්ෂ්මන් ප්‍රියදාස මහාචාර්යතුමාට බාර දීලා තියෙනවා. ඒත් එක්කම යම් විදියකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන, සමගි ජන බලවේගය නියෝජනය කරන විවිධ දේශපාලන ක්‍රියාකාරකම් නිසා තමන්ගේ පක්ෂවල කලකිරීමෙන් ඉන්න අපේක්ෂකයන් කිහිප දෙනෙක්, එම නැත්තම් මේ පොදුජන පෙරමුණේ සහ සමගි ජන බලවේගයේ කිහිප දෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක එකතු වෙන්නත් සූදානමින් ඉන්නවා කියලා වාර්තා වෙනවා. ඉතින් ඒ අනුව එවැනි ආකාරයෙන් පක්ෂය තවදුරටත් ශක්තිමත් කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උත්සාහ කරන බව වාර්තා වෙනවා. සමහර ආසන සංවිධායකවරුන්ට තනතුරු ලබා දීමේදී අනුගමනය කරන ක්‍රියාපටිපාටි පිළිබඳ යම් විරෝධය පළ කිරීමත් කළුතරින් වාර්තා වෙනවා. ආසන සංවිධායකවරු කළුතරට කැඳවලා සාකච්ඡාවක් තියන්න පක්ෂයේ මහලේකම්වරයා කටයුතු කරත් මේ ආසන සංවිධායකවරු 8 දිනකින් 5 දිනකම මේ රැස්වීම වර්ජනය කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඒකට හේතුව තමයි යම් විදිහකට මේ කළුතර දිස්ත්‍රික්කයට පත් කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වෙනුවට අධ්‍යක්ෂීම් තියෙන ප්‍රබල චරිතයක් දිස්ත්‍රික් නායකත්වයට පත් කරන්න කියලා මේ ආසන සංවිධායකවරුන් ඉල්ලලා තියෙනවා. මේ ඉල්ලීම මත තමයි ඔවුන් රැස්වීම ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. කොමනත් ඉදිරියේදී මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාම සනහන් කළා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සන්ධානය පිහිටුවනවා, එහි තනතුරුවල කණ්ඩායම් පිහිටුවන, ඒ වෙනුවෙන් කටයුතු කරනවා කියලා. ඒ වගේම සන්ධානයේ නායකත්වයේ හිටපු ජනාධිපතිනට ලබා දෙන්න සූදානමකුත් තියෙනවා කියලා තිබුණා. මෙහිදීත් අවධානය යොමු වෙලා තියෙන්නේ හිටපු ජනාධිපතිනිය ඒ තනතුර බහර ගැනීම, එම නැත්නම් ඇය කලින් හිටපු දේශපාලන ස්ථාවරය වෙනස් කිරීම නිසා නැවත එතුමිය සමග සාකච්ඡා කරන්නත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවත්වපු සාකච්ඡාවේදී තීරණය කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා.
ඕ දැන් මේ ලංකාවේ ඡන්දෙලං වෙනකොට සන්ධානගත වීම දකින්නට තියෙන යෝගෙම රැස්වීම වැඩි වෙනවා. නිමල් ලන්සලගේ නවසන්ධානයේ පහුගිය දා හම්බන්තොටදී රැස්වීමක් තිබ්බා. ඒ වගේම උත්තර ලංකා සභාගයත් රැස්වීමක් තිබ්බා. මේ ගැන මොනවද වාර්තා වෙන අලුත්ම තොරතුරු මනෝජ්?
ඔවුනෙපුන මැතිවරණ ලං වෙනවා කියලා විශ්වාස කරනකොට අලුත් සඳහන පිළිබඳව කතා ගොඩයි. ඒ සඳහා සූදානම් වීම පිළිබඳවත් එවැනිම අදහස් අපිට අහන්න දකින්න ලැබෙනවා. කොමුණත් අපි දන්නවා නිමල් ලන්සා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සංවිධානය කරපු අනුර ප්‍රියදර්ශනය ආපහු හිටපු ඇමතිවරයා නායකත්වයේ දෙන නවසන්ධානය, ඒ නම් කරලා තියෙන නවසන්ධානය නමින් තවම නිශ්චිත නමක් ඔවුන්ට නැහැ කියලත් අපි කිව්වා. ඔවුන් දැන් රැස්වීම් දෙකක් තිබ්බා, එකක් ජායලෙදී, අනිත් එක කොළඹ හයිට් පිටියේදී. ඊළඟ රැස්වීම හම්බන්තොට කේන්ද්‍ර කරගෙන පවත්වන්න තීරණය කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට ආපු බොහෝ දෙනෙක් මේ සන්ධානයේ ඉන්නේ. නිමල් ලන්සා මන්ත්‍රීවරයාත් එහෙමයි. නමුත් ඔවුන් දැන් පොදුජන පෙරමුණෙන් ඉවත් වෙලා මේ නවසන්ධානයත් එක්ක කටයුතු කරමින් ඉන්නවා. ඉතින් ඒ හින්දා පොහොට්ටුවේ වැඩි බලයක් තියෙන අම්මන්තොට වගේ ප්‍රදේශයක් කේන්ද්‍ර කරගෙන මේ රැස්වීම පවත්වන්න ඔවුන් කටයුතු කිරීමත් එක්තරා විදිහක අභියෝගාත්මක තත්වයක් විදිහට හඳුන්වන්න පුළුවන්. හැබැයි ඊට කලින් මේ ලබන 31 වෙනිදා හම්මන්තොට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ජන රැලියක් පවත්වන්න සූදානම් වෙනවා කියලත් වාර්තා වෙනවා. ඉතින් ඒ අතරේ තමයි තවත් ශක්තිමත් රැලියක් පවත්වන්න මේ නවසන්ධානයේ නිමල් ලන්සා නුරයාප මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් නවසන්ධානයේ කටයුතු කරමින් ඉන්නේ. කොමුණත් සමහර වෘත්තීය සමිති නියෝජිතයිනුත් නවසන්ධානයත් එක්ක එකතු වීම පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශවයෙන් මේ වෘත්තීය සමිතිවලට එක්වුණු සමාජිකයන්ට යම් ආකාරයකින් පොදුජන පෙරමුණත් එක්ක කටයුතු කිරීම පිළිබඳව කතාබහ කරනවා කියලත් තොරතුරු වාර්තා වෙනවා. එවැනි තත්ත්වයක් ඇතුලේ තවදුරටත් අපි සන්ධාන පිළිබඳව කතා කරපු නිසා විමල් වීරවංශ මැතිතුමාලා ප්‍රමුඛ උත්තර ලංකා සභාගයත් ඉදිරියේදී වෙනම මහරගමදී සමුළුවක් පවත්වන්න කටයුතු කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. මේ ආර්ථික මාවතෙන් ගැලවීමට එක්වව්, පරාදීන ආර්ථික මාවතෙන් ගැලවීමට එක්වව් කියන තේමාව යටතේ තමයි ලබන 23 වෙනිදා මහරගම තරුණ සේවා සභාවේ මේ සමුළුව පවත්වන්න නිදහස ජනතා සභාව ප්‍රමුඛ කණ්ඩායම් සූදානම් වෙන්නේ. ඒ විතරක් නෙමෙයි, තවත් අලුතෙන් වාර්තා වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ආරක්ෂම්බරයා විදිහට කටයුතු කරපු දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඔහුත් අලුත් සංධානයක් ගොඩනගන්න සූදානම් වෙනවා කියලා මානුෂ්‍ය ජනතා සංධානය කියන නමින් ජයසිරි ජයසේකර මැතිතුමාගේ නායකත්වයෙන් පිහිට වූ සංධානය ලබන සතියේ කලෙලි බසින්නත් සූදානමක් තියෙනවා කියලා වාර්තා වෙනවා කොළඹ කදිරගාමර සෙන්ටර් එකේ ලක්ෂ්මන් කදිරගාමර මධ්‍යස්ථානයේදී. එතකොට මේ සඳහා ලියාපදිංචි දේශපාලන පක්ෂ කීපයකුත් එකතු වෙන්න ගිවිසුම් මත්සන් කරන්න ඉදිරියේදී තීරණය කරලා තියෙනවා. ඒ වගේම ජනාධිපතිවරණයට මේ සඳහනුත් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා තොරතුරු වාර්තා වෙනවා. ඉතින් නිපුණ ජනාධිපතිවරණය හෝ මැතිවරණ ලංවීමත් එක්ක දේශපාලන පක්ෂ තමන්ගේ ශක්තිය ස්ථාවරත්වය වැඩි දියුණු කරගන්නවා මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා. නිමල්ලන් සමැත්තුමාලාගේ මේ නවසන්ධානය, උත්තර ලංකා සභාගේ විමල් වීරවංශ මැතිතුමාලාගේ, දයාසිරි ජයසේකර මැතිතුමාලා ගොඩනගන සන්ධානය, මේ සියල්ලම ක්‍රියාකාරීව ගොඩනැගෙමින් මතුවෙමින් එන්නේ. ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන බලමු ඒව කොයි ආකාරයෙන් භූමිය තුල සක්‍රීයව ඉදිරියේදී ක්‍රියා කරයිද කියලා.
ඔබට සම්බන්ධ වෙන SBS සිංහල සේවයේ සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත් විග්‍රහයත් එක්ක අපිත් එක්ක මේ කතා බහට මේ වෙද්දි සම්බන්ධ වෙලා ඉන්නවා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියවල. මනෝජ්, දැන් මේ සියලු දේවල් අතරතුරේ නාමල් රාජපක්ෂ මහා මැතිවරණය මුලින්ම තියන්නේ ජාපයේ ප්‍රබල නායකයෙක් හමු වුණා කියලා සඳහන් වුණා, වාර්තා වුණා. ජනාධිපතිවරණයකට කලින් මහා මැතිවරණයකට යන්න උත්සාහයක් තමයි මේ ඔස්සේ අපිට දකින්නට තියෙන්නේ. මොකක්ද මේ හමුව මනෝජ්?
ඕනෙපුන, දැන් ජනාධිපතිවරණයකට සූදානම් වුණත් ඊට කලින් මහමැතිවරණයක් තියෙයිද කියලා අලුත් මාතෘකාවක් සමාජයේ පැනනගිලා තියෙනවා. විශේෂයෙන් බැසිල් රාජපක්ෂ මැතිතුමත් ජනාධිපතිතුමා හම්බ වෙච්ච වෙලාවේ මහමැතිවරණයක් තියන්න අවශ්‍ය පසුබිම් පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඒත් එක්කම තමයි මේ කාරණයත් ගිය සතියේ වාර්තා වෙන්නේ. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙක් හම්බ වුණා කියලා තමයි වාර්තා වෙන්නේ. සමහර තැන්වල වාර්තා වෙනවා අය ජනාධිපතිතුමාගේ ප්‍රධාන උපදේශක විදියට කටයුතු කරන, එහෙම නැත්නම් කාර්යමණ්ඩල ප්‍රධානී විදියට කටයුතු කරන සාගල් රත්නායක මැතිතුමාව හමු වෙලා තියෙනවා කියලා. මේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නිවසේදී තමයි මේ හමුව සිදු වුණා කියලා වාර්තා වෙන්නේ. ඔහුගෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ කියන්නේ ඔහුත් එක්ක කතා කරලා තියෙනවා රටේ තියෙන තත්ත්වයත් එක්ක මුලින් පවත්වන්න අවශ්‍ය මහමැතිවරණය, මුලින් ජනාධිපතිවරණය පැවැත්වුණොත් අවාසිය සාගත වෙන්න පුළුවන්. ඒ නිසා ජනාධිපතිවරයාට මේ පිළිබඳව පැහැදිලි කරලා මහමැතිවරණයක් පවත්වන්න කියලා ඉල්ලීමක් කරන්න කියන දේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සාගර රත්නායක මැතිතුමාට සඳහන් කරලා තියෙනවා. එතකොට පෝට්ටුව පැත්තෙන් ගොඩක් වෙලාවට බලාපොරොත්තු වෙන්නේ ජනාධිපතිවරණයකට වඩා මහමැතිවරණයක් කියලා මේ මැදිහත් වීම එක්ක අපිට සනාත වෙනවා. ඒත් එක්කම තවත් කාරණයක් තමයි මේ යම් ආකාරයකට ඕනම පක්ෂයක් ඇතුලේ ඡන්දයට කැමති අකමැති පිරිස් ඉඳලා අන්තිමට අවසානයේ තීරණවලට එනවා. එහෙම තීරණය කරන්නේ පක්ෂයේ තීරණය එක්ක කියලා පොදුජන පෙරමුණ පවත්වපු රැස්වීමකදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා හම්බන්තොටදී කියලා තියෙනවා. එතනදිත් ඔහු මතු කරලා තියෙන්නේ පක්ෂය ඇතුලේ පෞද්ගලික මත තියෙන්න පුළුවන්, මැතිවරණ එපා කියන්න පුළුවන්. හැබැයි ඒව පෞද්ගලික මත විතරයි. පක්ෂයේ තීරණය කරොත් මොකද්ද තියන්න ඕන ඡන්දය කියලා ඒකට හැමදෙනාම සහයෝගය දෙන්න කියලා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කරලා තියෙනවා. මෙතනදී මහමැතිවරණය පිළිබඳව තමයි එතනත් අවධානය යොමු කරලා තියෙන්නේ. anu නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාලා දිගින් දිගටම ජනාධිපතිවරණයට වඩා මහමැතිවරණයක් ලබා ගැනීමේ සූදානමක පසු වෙන බව තමයි මේ හමුවීම් රැස්වීම් වලදී ආමන්ත්‍රණය කිරීම එක්ක අපිට බැලු බැලමටම නිපුණ පේන්න තියෙන්නේ.
එවගේම මාධ්‍ය හමුවකදී විජිත හේරත් කිව්වා පහුගියදා මේ කෝප් කමිටුවට පත් කරලා තියෙන දූෂිත පුද්ගලයෙක් කියන කාරණාව. කොහොම නමුත් මේ ගැන මේ වෙද්දී රෝහිත අභයගුණවර්ධන නීතිමය පීවර ගන්න කටයුතු කරලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ ගැනත් කතා කරමු.
කෝප් කමිටුවේ සභාපතිවරයා විදියට පත්වුණු රෝහිත අභයගුණවර්ධන මන්ත්‍රීවරයා පිළිබඳව විජිත හේරත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවක කරපු මේ ප්‍රකාශය දැන් යම් ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක වෙන තැනට ගිහිල්ලා තියෙනවා. නිපුණ, මේ කොළඹ තිබුණු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා සඳහන් කරලා තිබුණේ මේ කෝප් කපිටුවේ සභාපතිවරයා විදිහට රෝහිත අබේගුණවර්ධන මැතිතුමා පත් කරලා තිබුණු නිසා හොරු ගැන ගැන හොයන්න කෝප් කමිටුවේ සභාපති දුරයට හොරෙක් පත් කරලා තියෙනවා කියලා කරපු ප්‍රකාශය සම්බන්ධයෙන්. ඉතින් ඒ වෙනුවෙන් රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා ඊයේ සඳහන් කරලා තිබුණා, විජිත හේරත් මන්ත්‍රීවරයා තමන් ගැන අපහාසාත්මක ප්‍රකාශයක් සිද්ධ කරලා තියෙන නිසා ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා කියලා, ඒ අනුව තමන්ගේ නීතිඥවරුන් මාර්ගයෙන් ඔහුට යන්ත්‍රවාසියක් යොමු කරනවා කියලා රෝහිත අබේගුණවර්ධන කෝප් කමිටු වර්තමාන සභාපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කරලා තියෙනවා. ඉතින් විජිත හේරත් මන්ත්‍රීවරයාත් ඊයේ දවසේ තිබුණු රැස්වීමකදී මේකට ප්‍රතිචාර දක්වලා තියෙනවා. රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා තමන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා නම් දූෂිතයින් පිළිබඳ අධිකරණයේදී කරුණු දක්වන්න තියෙන අනගි අවස්ථාවක් හැටියට එය සලකනවා කියලා විජිත හේරත් මන්ත්‍රීවරයා සඳහන් කරලා තියෙනවා. ඉතින් කොමුණත් යන්ත්‍රවාසියක් යවන්න නීතිඥවරුන් මාර්ගයෙන් රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා කටයුතු කරනවා කියද්දි විජිත හේරත් මන්ත්‍රීවරයා කියන්නේ එහෙම වුණොත් යන්ත්‍රවාසියක් මගින් උසාවියට එන්න කියලා කිව්වොත් උසාවියට ගිහිල්ලා දූෂිතයින් පිළිබඳව අධිකරණයේදී කරුණු දක්වන්න සූදානමින් ඉන්නවා කියලා මේ මාධ්‍ය හමුවේදී කෝප් කමිටුවේ අලුත් සභාපතිවරයා පත් කිරීමෙන් පස්සේ කරපු ප්‍රකාශයක් යම් ආකාරයකින් දුරදිග යාමක් හැටියට තමයි මේ තත්වය හඳුන්වන්න පුළුවන් වෙන්නේ නිපුණ.
ශ්‍රී ලංකා කතානායකවරයාට එරෙහිව වන විශ්වාස භංගමේ වෙද්දි බාර දීලා තියෙනවා. ඉතින් මේ ගැන සිදු කරන විවාදය මේ සතියේදී සිද්ධ වෙනවා කියලා තමයි වාර්තා වුණේ. අවසන් වශයෙන් ඒ ගැනත් කතා කරමු මනෝජ්.
ඔවුනිපුන මහින්දයාපා අබේවර්ධන කතානායකවරයාට එරෙහිව විපක්ෂ ඉදිරිපත් කරපු විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්න දැන් දින තීරණය කරලා තියෙනවා. 19-20 දිනවල විවාදයට ගන්නවා. ඒත් එක්කම 20 වෙනිදා හවස අතරමාරට මේ පිළිබඳව ඡන්ද විමසීමක් තියන්නත් කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ කතානායකවරයාට එරෙහිව ඉදිරිපත් කරලා තියෙන විශ්වාස භංග යෝජනාව ජයග්‍රහණය කරවන්න යම් විදියකට විපක්ෂය කටයුතු කරමින් ඉන්නවා. ඔවුන්ගෙන අප යෝජනාව මේ තත්ත්වය පරාජයට පත් කරන්න ආණ්ඩුවත් සූදානමින් ඉන්නවා. ඒ හින්දා විවිධ මන්ත්‍රීවරුන්ගේ සහාය ලබා ගන්නත් මේ දවස්වල රහස් සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා කියලා දේශපාලන ආරංචි මාර්ගවලිනුත් දැනගන්න තියෙනවා. ඉතින් ආණ්ඩුවෙත් විපක්ෂයේත් දේශපාලනඥයින් මේ නිවෙස්වලට ගිහිල්ලා මේ පිළිබඳව සාකච්ඡාවට පවත්වනවා කියලත් වාර්තා වෙනවා. ඡන්ද විමසීමට තම තමන්ගේ විරුද්ධ පාර්ශ්වවලින් මන්ත්‍රීවරුන් කැඳව ගන්න ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් යම් ඉලක්කගත වැඩපිළිවෙලකුත් තියෙනවා කියලා ඒ අතර වාර්තා වෙන්නේ. ඉතින් ඡන්දේ දීමෙන් වැළකින්න මන්ත්‍රීවරු කටයුතු කරනවා එහෙම සූදානමකුත් තියෙනවා කියලා වාර්තා වෙනවා. කොමුණත් මේ විශ්වාස භංග යෝජනාව සම්බන්ධ ප්‍රතිඵලය තමන්ට වාසිදායක විදිහට ලබා ගන්න ඉදිරියේදී ඡන්දේක ඉදිරිපත් වීමේදීත් ඒ වාසිදායක තත්වයකට හරව ගන්න මෙය යම් හැරවුම් ලක්ෂයක් බවට පත් කරගන්න ආණ්ඩුවත් විපක්ෂයත් උත්සාහ කරමින් තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ අනුව බලමු කොහොමද වෙන්නේ කියලා. 19-20 කතානායකවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තු විවාද කරලා 20 ඡන්දයේදී යම් වෙනස්කමක් කරන්න පුළුවන්කම ලැබෙයිද කියලා අපි බලමු. පාර්ලිමේන්තුවේ දැනට ආණ්ඩුව හොබවන පාර්ශවයට එම නැත්තම් කතානායකවරයාට සහයෝගය ලබා දෙන පාර්ශවයට බහුතරයක් තිබෙනවා. නමුත් මේ අවස්ථාවේදී මේ විශ්වාස භංගයෙන් ඉදිරිපත් කරලා තියෙන කරුණුවලට පදනම්ව බහුතරය යම් ආකාරයකට විපක්ෂයට ලබා ගන්න පුළුවන් වේවිද කියලා අපි බලමු. ඊට අදාළ තීරණය අපිට හම්බ වෙන්නේ ලබන බදාදා හවස් වරුවේ තියෙන ඡන්ද විමසීමෙන් පස්සේ.
හොඳයි, එහෙමනම් මේත් සමගින් අපි අද දවසේ SBS සිංහල සේවයේ සතියේ ශ්‍රී ලාංකේය දේශපාලන පුවත් විග්‍රහයෙන් සමුගන්නවා. හෙට දිනේදී අපි මව්බිමෙන් පුවත් විශේෂාංගෙන් තමයි යළිත් මොන ගැහෙන්නේ. එහෙමනම් බෙහෙවින් මුසුත් පන්ති වුණා මනෝජ්, සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. අයිබෝන්.
සුතිනේ පුණ අයිබෝන්.